Hi, Heather.
प्रदीप जन्मभूमि
जन्मभूमि एकसत श्रीलंका संगमिन
not available now so we pause for a musical break
අද 2019 ජූනි මාසේ 26 වෙනි බදාදා එදින සුපුරුදු පරිදි නවසීලන්තයේ ඕක්ලන් නුවර සිට පැලන්ටි FM 104.6 ඔස්සේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන්ම ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන ඔබට රැගෙන එන්නේ ඉතින් මේ දවස්වල නවසීලන්තයේ කාලගුණික තත්ත්වය කියනනම් හරිම සීතලයි මේ උතුරු දිවයිනේ පුදුම සීතලක් තියෙන්නේ දකුණු දිවයින ගැන මොන කතාවද කියලා හිතනවා නේද ඉතින් මේ විශේෂයෙන් දැන් මම හිතන්නේ ඉමාස දැන් කොච්චර කාලද මෙහි ඇවිල්ලා
අවුරුදු එකහමාරක් විතර
එතකොට ඒ අවුරුදු එකහමාරේ දැන් මේ පළවෙනි මේ සීත කාලෙදි මේ
දෙවෙනි
හැබැයි මේ දැන් අපි කතා කරාට දැන් මෙහෙට අපි සීතල වගේම දැන් අපි ඒ කතා කරා කුයින්ස්ටවුන් වලට දැන් කුයින්ස්ටවුන් නැති සීතල තියෙනවා ඉතින් ඒගොල්ලන් කියනවා ඒ 3-10ට වැඩ ඇරලා නැති ඉච්චර ගාණක් නැහැ කියලා
පුරුදු වුණා මෙහෙමනේ
ඔව් හැබැයි එකක් වැඩේ වෙලා තියෙන්නේ හේ තනිකරම තියෙන මේ මේක අයිස් නැත්නම් සීත මේ ආද්‍රතාවයේ සා මේ තියෙන්නේ මේ ජල වාෂ්ප තියෙනවා කොයි 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 වෙලාවෙත් අයිස් තියෙනවා දැන් මෙහෙම නැ අපිට එන්නේ හුළඟ කොහෙන් හරි හිම කඳු කැඩලා යන හුළඟ නිසා හරි සීතලයි
ඒ හුළඟ තමයි දරා ගන්න අමාරු මං
හිතන්නේ ඔව් ඉතින් කොහොම වුණත් අපි අද විස්තර ගොඩක් කතා කරන්න තියෙනවා අපි මේ කතා කරමු කතා කරන එක තමයි මම හිතන්නේ හුඟක් හොඳ මේ කාරණා ගැන කියනවනම් දැන් ක්‍රිකට් සමස්ත ක්‍රිකට් කුසලානේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සේ තියෙන ඒ සමගම දැන් පසුගිය දවස්වල පොසොන් උත්සවය පැවැත්තුණා ඊට සමගාමීව තිබුණු දේවල් ඒ සමගම තවත් විවිධ තොරතුරු තියෙනවා මේ පොසොන් මාසය හා සම්බන්ධව ඉතින් ඒ සමගම දැන් තවත් විශේෂ දෙයක් අපිට කතා කරන්න තියෙනවා අපි එහෙමනම් මෙන්න මේ ගීතයක් ඉස්සලා අහලා ඉඳලා ඊට පස්සේ අපි කතා කරමු මොකක්ද මේ කියලා මේ ගීතය යනකොට ඔබට දැනේවි මොකක්ද මේ කතා කරන්නට යන්නේ කියලා අපි එහෙමනම් මෙන්න මේ ගීතයට සවන් දීලා ඉන්නෙමු සමහරట్లాට මේ අන්තර්ජාලයේ පොඩ්ඩක් අපිට උදව් කරන්නේ නැහැ කොහෙට වෙතත් ඔබ දන්නවා දැන් මේ දවස්වල මේ ලංකාවේ හිබුණු හිටපු ප්‍රවීණ ගායිකාවක් ඉස්සර නම් ගායක ගායිකාව බොහොම ටිකද නැහැ හිටියේ දැන් අවුරුදු 50කට ඉස්සලා ගත්තාම හිටියේ දැන් ඉන්ද්‍රාණි සේනාරත්න සහ ඉන්ද්‍රාණි
සිසර
සේනාරත්න නාරද දිසාසේකර දේවානන්ද වෛද්‍යසේකර ඒ අතරතුරේම කාලේ තමයි අවතීර්ණ වුණේ විශාරද පණ්ඩිත WD අමරදේවයන් එහෙම ඉතින් ඒ නිසා ඒ දවස්වල චිත්‍රපට ගීත ඒ වගේ බොහෝ දේවල් වල මේ දෙවලන් දෙනා තමයි ගායනා කරේ අපි එහෙමනම් ගීතයකට සවන් දීලා ඉඳමු පළවෙනියෙන් බලමු මේ ගීතය මොකද්ද කියලා මේ මම ඉන්ද්‍රාණි සේනාරත්නගේ ගීතයක් ගන්නටයි උත්සාහ කරන්නේ මේ ඉන්ද්‍රාණි සේනාරත්නගේ මොකද සමහර අවස්ථාවල මේ 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 වෙබ් අඩවි අපිට උදව් කරන්නේ නැහැ එතකොට ටිකක් අපි අපහසුතාවකට පත් වෙනවා කොහොම වුණත් බලමු මෙන්න මේ ගීත එනකොට හොඳයි මොකක් හරි දෙයක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් මම ගීතයක් සූදානම් වෙනකම් මොකද මේක මම ඇර තව කියලා මොකද ඉතින් මේ කොමනත් මේ ඉන්ද්‍රාණි බැහැනේ ඉන්ද්‍රාණි සේනාරත්නයන් අපි ගීතය හොයාගන්න තුරු ඉන්ද්‍රාණි සේනාරත්න ගැන කතා කරනවා නම් මේ ඉන්ද්‍රාණි සේනාරත්නයන් ඇත්තටම මේ ඇවිල්ලා තියෙන්නේ ළමා පිටියට ඇවිල්ලා ගාය කරපු ගීතයකින් තමයි මුලින්ම මේ මේකට ආව තියෙන වෙලා තියෙන්නේ. කොහොම වුණත් අපි ඉන්ද්‍රාණි සේනාරත්න ගැන කතා කරන්න පෙර කාන්ති මහ හිතන්නේ මොනවද ඉදිරිපත් කරයි. ඊට පස්සේ අපි ඉන්ද්‍රාණි සේනාර ගැන කතා කරමු.
ජීවිතයේ anu තීලිනිය මෙලාවකට මෙලවට බිහිවීමද මෙලවින් සමු ගැනීමද මනවීම වටහාගත් කල සිත සියලු බැඳින් වලින් අත් මිදේ. එවිට සැබෑ ආදරයෙන් විශ්වීය ප්‍රේමයෙන් අප්‍රමාණෝ සුන්දරත්වයෙන් සර්වකාලීනෝ ශාන්තභාවයෙන් ජීවිතේ පිරියයි. ඒ නිවන අත්විඳීමයි. සිතන්න, මම කවුද? කොයි සිට ආවේද? කොතනට යන්නේ? විමසන්න, මේ ගමනේදී මගේ මෙහෙවර කුමක්ද? තීරණය කරන්න, මාමිය යා යුත්තේ කෙබඳු අයකු ලෙසද? වෙනස් කරන්න සිතන ආකාරය. දකින්න ලෝකයේ අලුත් ඇසකින්. තෝරා ගන්න ඔබේ ගමනට ඇවිසි දෑ පමණක්. අත්හරින්න ඔබේ ගමනට බාධා වන සියල්ලම. ගොඩනගන්න ආත්ම විශ්වාසය, අභිමානය සහ ඕනෑකම. වර්ධනය කරන්න හැකිකම සහ ප්‍රවීණකම. අදිෂ්ඨානශීලී වන්න. තම ගමනාන්තයේ දක්වා ගමන් කරනවාමයි කියා. කැපවන්න අකණ්ඩව තම අරමුණ වෙනුවෙන් ඉගෙන ගන්න. සෑම පරාජයකින්ම සහ ඇදවැටීකින්ම. ඉවසන්න දෝෂ දර්ශන, චෝදනා, මැසිවිලි, විවේචන, අවමාන, කටකතා. අත්මිදෙන්න දෝෂ දැකීමෙන්, විවේචනයේ, තර්කයෙන් සහ මම හරි ආකල්පෙන්. නිහඬවන්න අපවාද ඉදිරියේදී. නිහතමානී වන්න බොහොමං ඉදි.
හොඳයි, මෙහෙමනම්
ඉපාසුළු උපකාරයක් කළ සියලු දෙනා සතුටින් සිනාසෙන්න. සෑම විටම සියලු දෙනාම සමග සමුගන්න සිනාසෙමින් ලෝකයට යමක් ඉතිරි කර තමන් සිදු කළ මෙහෙය පිළිබඳ සතුටින් ඕනෑම අංශයකින් ඕනෑම පුද්ගලයෙකුට මම දිනන්න පුළුවන්, මම දිනිය යුතුයි කියන ආකල්පය තමන්ගේ හදවත සහ මොළයේ තුල තැම්පත් කළොත් ඒ චිත්ත වේගයේ නැවත නැවත බලගැන්වුවොත් ඔහුට ඒක දිනන්න පුළුවන්. ජයගැනීමේ ආශාව කියන්නේ හදවත තුල දල්වපු ගින්නක් වගේ එකක්. මේ වගේ තමයි ජීවිතේ විඳින්න කියලා කියන්නේ.
හොඳයි, අපි හැමනම් මුලින් ගීතයකට සවන් දීලා ඊට පස්සේ අපි ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගැන කතා කරමු.
Sit. බෙරිතා මට ප්‍රේමයට සරද මතු වූවා
හොඳයි. ඉතින් දැන් දීපිකා ප්‍රියදර්ශනී පීරිස් තමයි ගීතේ ආරම්භ කරේ. අපි දැන් අද කතා කරන දේවල් අපි හිතුවොත් එහෙම දැන් මේ අපි ඉස්සර ලෝක කුසලාණි ගැන කතා කරමු. දැන් ලෝක කුසලාණි ඔබ දන්නවා මේ
ලෝක කුසලාණි.
ඔව් ක්‍රිකට් ලෝක කුසලාණි ඔබ දන්නවා මේ තිබුණේ අපි අන්ඩර්ඩොග්ස්ලා විදිහට. ඒ කියන්නේ අපි කණ්ඩායම් බොහොම අවතක්සේරු කරලා තිබුණේ. ඒ වගේම මේ අවාසනාවකටම වැස්සෙම කොට ගිහිල්ලා කොහරි උඩට ආවා. වැස්ස නිසාම ඒ සම්බන්ධව කලමනාකරුවන් සේරම මේ මොනවද ෆැමිලි කරා ඒගොල්ලන්ට ලැබුණු පහසුකම් හොඳ නැහැ කියලා
මදි
කියලා කොහොම හරි මේ අතරතුරේ ගිහිල්ලා බලාපොරොත්තු හැබැයි ඒ වගේ එංගලන්ත කණ්ඩායම නායකයා මේ මෝගන් කියලා තිබුණා මේ ලංකාවත් එක්ක තරඟ කරනවා කියන එක විහිළුවක් මොකද අලුත් ක්‍රීඩකයෙක් වෙන්න කියලා නමුත් තාම දක්ෂ ලෙස තමන්ගේ බඩ ගැන කතා කරපු ලසිත් මාලිංගට තමන්ගේ දක්ෂතාවය අවුරුදු 36දිත් හොඳට පෙන්නවා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ඒකයි ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා ඒ දවසට තියෙන ක්‍රීඩාවක් කවදාවත් කාටවත් කියන්න බෑ. කොහොම වුණත් පුරුදු පරිදිම 2007න් පස්සේ එංගලන්ත කණ්ඩායම කවදාවත් දිනලා නැහැ ලංකාවත් එක්ක ලෝක කුසලාන තරගවලදී. දැන් ඒ වගේම දැන් ඔස්ට්‍රේලියාවටත් පරාදයි. ඉතින් මේ තත්ත්වය යටතේ දැන් මං හිතන්නේ මිනිසුන්ට නිකන් ලොකු අර තිබුණු මේ උනන්දු නෙමෙයි කියන්නේ අපි ලොකු මේ ඩ්‍රෝට් එකක් කියන්නේ මේ නියගයක් තිබුණා වගේ අර සේරම අමතක වුණා. බොහොම හොඳයි. දැන් ඉතින් අවසාන තරගෙදි ගියේ නැතු වුණත් මිනිසු කෝටි දෙක ජනතාව සන්තෝෂ වුණා. ඒ වගේම මුළු ලෝකයේම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්. හැබැයි මතක තියාගන්න ඕනේ අපේ මිනිස්සුන්ට හිතුනොත් ගහනවා. දැන් ඇත්තටම 1996 ඔය විදිහට ඔස්ට්‍රේලියා කණ්ඩායමයි බටහිර ඉන්දු කණ්ඩායමයි ආවේ නැහැ නේ ලංකාවට. නිකන් ලැබුණ ලකුණු අවසානයේ මැච් එක මේක දිනලා තමයි නැවතුනේ. දැන් ඒ වගේ සමහර වෙලාවට දැනට පස්සෙනි ස්ථානේ තමයි දෝලණය වෙන්නේ. ඊළඟට තියෙන තරඟ වලින් තරඟ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවත් සමග තියෙනවා.
ඊළඟට ගහන්නේ සවුත් අප්‍රිකා.
ඔව් ඒක තමයි. දකුණු අප්‍රිකාව දැන් කොහොමවත් පල්ලෙහාටම ගිහිලා දිනේ ඒගොල්ලන්ට ආයෙ උඩට එන්න හරි අමාරුයි. කොහේටද අපි සන්තෝෂ වෙන්නද මම ඒ අතරතුරේ හොයාගත්තා මේ විස්තර ටිකක් මේ දැන් මේ ලෝක ක්‍රිකට් කණ්ඩායම්වල ලෝකයේ හොඳම පන්දු යැවීම කියන්නේ වේගවත්ම පන්දු යැවීම පස් දෙනෙක්. මේ පස් දෙනා පස්වෙනියට ඉන්නේ ඔස්ට්‍රේලියානු ජාතික මිෂෙල් ස්ටාක්. ඔහුගේ පන්දුවේ වේගය 160.4 කිලෝමීටර පැයට කිලෝමීටර එක. ඊළඟට හතරවෙනි ස්ථානයේ ඔස්ට්‍රේලියානුවෙක් ජෙෆ් තොම්සන් 160.6. ඊළඟට තුන්වෙනි ස්ථානයේ ඉන්නේ බ්‍රෙට් ලී ඔස්ට්‍රේලියාවේ 161.1. හතරවෙනි ස්ථානයේ කියන්නේ දෙවෙනි ස්ථානයේ ඉන්නේ ඔස්ට්‍රේලියාවම ෂෝන් ටේට් 161.1. වේගයේ මේ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යවන්න තමයි රාවල් ප්‍රින්ඩි එක්ස්ප්‍රෙස් කියන පකිස්තානයේ සොයිබ් අක්තා. ඔහු යාපු පන්දුවේ වේගය පැයට කිලෝමීටර 161.3. ඒ පන්දුර පහර දුන්නේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු නික් නයිට්. ඔහු දැවී ගියා. ඉතින් මේ අපි අතීතය ගැන පොඩක් මතක් කරේ. ඇත්තටම දැන් ඒ වගේම තියෙනවා. දැන් මේ දවස්වල අර කඩුලු ත්‍රිත්ව, ඒ කියන්නේ හැට්‍රික් ලබා ගන්න ඒවා ශ්‍රී ලංකක කීඩයන් වන මුත්තයා මුරලිදෙන සරා චමින්දවාස් අරන් තියෙනවා. මීට කල පෙරාතු මේ සැරෙත් පකිස්තාන් බංග්ලාදේශ් හරි පකිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගත්තා. ඉතින් කොහොම වුණත් දැන් මේ අලුත් තාක්ෂණයත් එක්කවල තමයි මේ තරඟ පැවැත්වෙන්නේ. ඒ සමගම බොහෝ වෙලාවට හැම කණ්ඩායම් වගේම නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ඇරෙන්නට තරඟ පෙරදිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ලොකු තියෙනවා මේ ආසාවක් මේක බලන්නට. හරි මේ කොහොම වුණත් අපි ඊළඟට තව තියෙනවා මේ මොකද්ද අපි ක්‍රිකට් මේ කණ්ඩායම ගත්තහම බොහෝ වෙලාවට අපි මිනිස්සුන්ට තියෙන ලොකු මේ කැමැත්තක් තියෙනවා මේ අපේ පුංචි ලංකාව මෙහෙම ක්‍රිකට් කණ්ඩායම මේ විදිහට දිනුවා සෙල්ලම් කරනවා කියන එක ගැන. ඉතින් එහෙමනම් අපි ගීතයක් මේ වාදනය කරන්න සූදානම්ද? මේ කාන්ති මොනවද මේ ඉන්ද්‍රාණි පෙරරගේ ගීතයක් අපි එහෙනම් අපි ගායනා කර වාදනය කරමු.
නවසීලන්තයේ ඉඳන් මේ පෞගිය සතියේ අපි පොසොන් සැමරුවා බොහොම ලස්සනට. ඒක නිසා ඒ මතක් කිරීමත් එක්ක පොසොන් ගැන කතා කරන්නට හිතුණා. පෞගිය ඉරිදා නවසීලන්තයේ තිබෙන දහම් පාසලේ ශ්‍රී මිහිඳු දහම් පාසලේ අපේ පුංචි දරුවන්ගේ භක්ති ගීත ප්‍රසංගයක් පැවතුණා. මට මොහොතකට අමතක වුණා මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කියලා. එක තැනකදී මගේ ඇස්වලට කඳුළු පිරෙනවා. මේ පුංචි ළමයිත් එක්ක ලාංකිකය පිරිවරාගෙන මේ පොඩි අය බොහොම අපූර්වට බොදු බැතිකී ගායනා කරනකොට. මේ බැතිකී ගායනය ගැන කිව්වහම මගේ අම්මා මට ලියලවනවා අපූර්ව කවි පෙළක්. මං ඒකත් එක්ක පටන් ගන්නම්. බුදුදහම ලක්දිවට වැඩමවීම කොයිතරම් වටින කාරණාවක්ද කියන එක ගැන අපි කතා කරනවා පොසොන් පොහේ පුරාවටම. සිලකට පහන් වැඩියෙන් දිලෙන ඔබේ ගුණ මලකට නෙළුම් හැර වෙන කුමට සමවෙද? ලක්තෙරණට ඔබ දුන් දේ අසම සම රන්වැලි සඳ රජුට හැර වෙන කුමට සමවෙද? මේ පද ටික මේ විදිහට ගලපන්නේ මගේ අම්මා බුද්ධිනාදුගල ලංකාවේ ඉඳන්. මේ කතා කරන්නේ ලංකාවට බුදුදහම කොයිතරම් වැදගත්ද කියන එක. බුදුන්ගේ පාදයෙන් අපේ ලක්දිව අපි වාසනාවන්ත වුණාට බුදුදහම ලංකාවේ නැවත වතාවක් උපදින්නේ ලංකාව තුල ස්ථාපිත වෙන්නේ බිඳු මාහිමියන්ගේ ලංකා ගමනයත් එක්ක මහින්දා ගමනයත් එක්ක. වසර දහස් ගණනකට පෙර ආතුව දේවානම්පියතිස්ස රජ සමයේදී ශ්‍රී ලංකා දූපය නැවුම් අර්ථාන්විත ගමන් මාර්ගයකට යොමු වෙන්නේ මේ මහින්දා ගමනයත් එක්ක. ඒ සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිසේ ආගමනයත් එක්ක. ඉතින් සිරිලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු ලක්දිවේ හැරවුම් ලක්ෂ්‍ය මිහිඳු මහරහතුන්ගේ ආගමනය මහින්දාගමනේ තමයි බොදු බැතියෙන් අපි පොසොන් මාසයේ පුරාවටම සමරන්නේ. අපි පොසොන් මාසයේ මහින්දාගමනය මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වැඩමවීම අපි සමරනවා කියුවට මේ පොසොන් පොහේ දවසේ පොසොන් පොහේ දවසක ක්‍රිස්තු වර්ෂ 306 මට මතක විදියට ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරන්නට යෙදුණු සූත්‍රය මොකක්ද? මොන වගේ දේවල් මේ සූත්‍රය අඩංගු වෙන්නට ඇද්ද? දේවානම්පියතිස්ස රජතුමා වගේ රජ කෙනෙක් එක්වරම අදහන්නට පිළිගන්නට ගෞරව කරන්නට තරම් ඒ තුල කතරම් ගැඹුරු ධර්මයක් අන්තර්ගත වෙලා තියෙන්නේ නැද්ද කියන කරුණු කාරණා බොහෝ බෞද්ධයන් නොදන්නවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ අපි හැමෝම දන්න මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු කීප ධර්ම දූත පිරිස වැඩම කරපු ආකාරය, දේවානම්පියතිස්ස රජතුමා මුවෙක් පසපස හඹා යන අවස්ථාවකයි මේ දැක්කේ කියන කාරණා වලින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා මම හිතුවා ටිකක් වැදගත් කරුණක් කියන්න. බුදුදහම කොහොමද මේ පළමු ධර්ම දේශනාවේදී කොහොමද දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු මේ පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ මොන වගේ දෙයක් කියන්නට ඇද්ද කියලා. ඔබ හැමෝම දන්නවා මොන දේශනාව කරත් ඒ දේශනාව තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියනවාද කියලා ප්‍රශ්න කිහිපයක් විමසලා උන්වහන්සේ තේරුම් ගත්තා බුද්ධිමතෙක් මට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා. කොහොම වුණත් මේ විදියට මිහිඳු මහ රහතන් වහන්සේ මුලින්ම දේශනා කරන්නට යෙදුනේ චුල්ලහත්ති පදෝපම කියන සූත්‍රය. මේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් කෙටි සූත්‍රයක් නෙමෙයි, බොහොම දීර්ඝ සූත්‍රයක්. හැබැයි මේ සූත්‍රයේ පළවෙනිම මුල්ම හරියේ තියෙන බොහොම වැදගත් කාරණාවක් මම මතු කරන්නට හිතුවා අද දවසේදී. තථාගතයන් වහන්සේ සවැත්නුවර ජේතවනයේ වැඩ සිටින සමෙහි ජානුසෝණි කියන බ්‍රාහ්මණෙක් සවැත්නුවර බලා පිටත්ව යන අතර දුරින් ඉඳලා එන පිලෝතික කියන තවුසව දැකලා තථාගතයන් වහන්සේ ගැන විමසුවාම පිලෝතික කියන තවුස් තෙමේ ප්‍රකාශ කරලා තිබෙන්නේ දෙවි මිනිසුන්ගේ ප්‍රශංසා ලබන අය අතර ප්‍රශංසනීය වූ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව දැනගන්නට ඌට නොහැකි වූ බවත් ඒ දැකගත යුත්තේ ඒ විදිහේම කෙනෙකු බවත්. එතකොට ජානුසෝණි බ්‍රාහ්මණයා පිලෝතිකගෙන් මෙන්න මෙහෙම විමසනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන පැහැදුනේ මොන වගේ දෙයක් දැකලාද? එවිට පිලෝතික තවුස ප්‍රකාශ කරනවා ඒක මෙන්න මේ වගේ දෙයක්. ඇත් පියවර හඳුනා ගැනීමට දක්ෂ මිනිසෙක් වනාන්තරයට ඇතුළු වන විට දිගින් පළලින් විශාල වූ ලොකු ඇත් පියවර සටහනක් දක්නට ලැබ මේ පියසටහන අයත් ඇතා ඒකාන්තයෙන්ම මහා හස්තියෙක්. මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැක්කා. මම නිශ්චයකට පැමිණිනා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ඒ ධර්මයේ ස්වාක්‍යතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. ඒ පීවර හතර තමයි සමහර ශාස්ත්‍රීය පණ්ඩිතයන්, බ්‍රාහ්මණ පණ්ඩිතයන්, ගිහි පණ්ඩිතයන්, ශ්‍රමණ පණ්ඩිතයන් අස්ලමින් විදින දුනුවායන්සේ දක්ෂ ලෙස වාද විවාද කරලා ඔවුන්ගේ ප්‍රඥාවෙන් දෘෂ්ටි බිඳනවා වගේ හැසිරෙන්නේ. ඔබ අපි හැමෝම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ විවිධ මතදරන ශ්‍රමණයෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වාද විවාද කරන්නට උත්සුක වුණා කියලා. හැබැයි බොහොම දෙනෙක් වාදය දිනනවා එක කෙසේ වෙතත් බුදුදහම පිළි අරගෙන බුදුදහමේ ඒ මාර්ගයට පිවිසෙනවා. ඕනට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට අසවල් නියම් ගමට වැඩම කොට සිටින බව ආරංචි වුණාම වාද විවාදයේ පිණස යන ඔවුන්ට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මය කියා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මය කියා දෙනවා, සමාදන් කරනවා. ධර්මයේ උනන්දු කර ධර්මයේ සතුටු කර වූ පසු ඒ උදවියේ වාද විවාද පසෙකලා අනගාරික බුදුසසුනේ පැවිදි බව ලබා අනුත්තර වූ බඹසර පූර්ණත්වයට පත්කොට අරහත් තත්ත්වයට පැමිණ වාසය කරනවා. රහත් නොවීම රහතුන්සේ පෙනී සිටි අප දැන් තමයි නියම බ්‍රාහ්මණයෝ කියලා, නියම රහතුන් වහන්සේලා කියලා උන් ප්‍රකාශ කරන්නට පසු කාලීනව යෙදෙනවා. ඔය හතර ගොල්ලගේ දැන් මම කියපු ශාස්ත්‍රීය පණ්ඩිතයන්, බ්‍රාහ්මණ පණ්ඩිතයන්, ගිහි පණ්ඩිතයන් සහ ශ්‍රමණ පණ්ඩිතයන් ගේ පියවර දැකලා තමයි මම භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ඒ ධර්මයේ ස්වාක්‍යාතයි, ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයකට පැමිණේ කියන කරුණු කනවැකුණු ජානිසෝනි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දිශාවට වැඳ නමස්කාර කරලා අනතුරුව තථාගතයන් වහන්සේ වෙත එළඹෙනවා. තථාගතයන් වහන්සේ වෙත එළඹුණු ජානසෝනි තථාගතයන් වහන්සේට මෙන්න මෙහෙම කාරණාවක් පිළිවෙතක තවස තමන් එක්ක කිව්වාය කියන කාරණාව සැලකල සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු කුමක් වෙන්නට ඇද්ද? තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බ්‍රාහ්මණය ඇත්වණේක වාසය කරන මිනිහෙක් හට ඇත්වණේදී හොඳ හැටි දිගපළල ඇති ඇත්පිය සටහනක් දක්නට ලැබෙනවා. නමුත් ඇතුන් ගණ දන්නා දක්ෂ කෙනා එනම් මහා ඇතෙක් කියලා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. මොකද මහවනේ ඉන්නවා වාමනිකා කියන මහ පියවර තිබෙන ඇතින්නියෝ ජාතියකුත්. ලොකු ඇත් පියවර දුටු ඔහු තවදුරටත් සොයාගෙන යද්දී ගස්වල උසට පිට ඇතුළපු තැන් දුටු විටත් මේ ඇතෙක් කියලා විනිශ්චයකට පැමිණෙන්නේ නැහැ. මොකද මහවනේ සිටිනවා උච්චා කාලාරිකා කියන ලොකු පියවර ඇති ඇතින්නියෝ ජාතියකුත්. එලෙස දල දෙකෙන් ඇනපු තැන් දක්නට ලැබුණත් දක්ෂ කෙනා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ මහා ඇතෙක් බවට. මොකද ඇත්වනේ උච්චා කනේ රුකා කියලා ලොකු පියවර සටහන් තියෙන පිරිසකුත් ඉන්නවා. තවදුරටත් ඔහු හොයනවා ඇත්තටම ඇතෙක් මහ මේ වනේ ඇතුළේ ඉන්නවද කියලා. ඔහුට දකින්නට ලැබෙනවා ඇතින්නියෝ දලවලින් ඇනපු තැන්, උස ගස්වල අතුරිකිලි කඩපු තැන්, ඒ වගේම ඔහුට ඇතා ගහක් යටහරි ඉලිමහනේ හරි ඉන්නව දකින්නට ලැබෙනවා. ඔහු එවිටයි විනිශ්චයකට පැමිණෙන්නේ මේ තමයි මහා ඇත් රජා කියලා. බ්‍රාහ්මණයේ ඔය විදිහටමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අරහත් සම්මා සම්බුද්ධෝ භගවා ගුණයෙන් යුක්තයි. දෙවියන් මරුන් බඹුන් සහිත වූ දෙවිමිනිස් ප්‍රජාව තුළ තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා. ඒ ධර්මයේ වනාහි ආදි කල්යාණං මජ්ජේල කල්යාණං මුලමැද අග කල්යාණ වූ සුන්දර වූ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු මුළුමනින්ම පිරිසුදු පාරිශුද්ධ වූ නිවන් මඟ ගිහි ජීවිතය ගත කරන කෙනෙකු හට ශ්‍රී සද්ධර්මය අසන්න ලැබී ශ්‍රද්ධාවෙන් යුතුව නුවණින් විමසා කෙලෙස් සහිත කරදර සහිත ගිහි ජීවිතය අතහැර අනන්ත අහසසේ සුදු සුදුවන් උතුම් බඹසරේ හැසිරීම පිණිස කෙස් රවුල් බා කසාවත් පොරවා මහණවීමමයි සුදුසු කියා සුළු හෝ මහත් වූ වස්තුන් ඥාතින් අතහැර මහණ වෙනවා. මේ විදිහට මේ දේශනාව චුල්ලහති පදපුම් සූත්‍රයේ බොහොම දිගින් දිගටම ගලාගෙන යනවා. කොහොම වුණත් මේ පුංචි කාරණාව ඇතුළේ මම මතු කරන්න උත්සාහ කළේ අපි පිටින් දකින දේවල් දිහා බැලලා ලොකු තීරණවලට නිගමනවලට එළඹෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්පා සටහනක් දැකපු පමණින් හිතන්න එපා, ඒ ඇත් මහා ඇතෙක් ගැනම තමයි අපි මේ මහා ඇතෙක්ම තමයි වනේ වාසය කරන්න කියලා. ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා දකින පුංචි දෙයකින් නිගමනයකට පැමිණිය යුතු නැහැ. අපි බුදුරජාන් වහන්සේ හැමතිස් මම බුදුදහමේ වැඩිපුරම අගය කරන දෙයක් තමයි එන්න ධර්මය දකින්න. ඒහි පස්සිකෝ කවුරුවත් කියන පළියට ඔබ උපතින් ඔබට දායාද වුණු පළියට පිළිගන්න එපා, තේරුම් අරගෙන පිළිගන්න මේ කාරණාව. ඉතින් මට හිතනවා චුල්ලහති පදම වගේ සූත්‍රයක් මිහිඳු මහරහතන් වහන්සේ තෝරගන්නට යෙදෙන්නටත් ඇත්තේ දේවානම්පියතිස්ස කියන්නේ බුද්ධිමතෙක්. එහු ඔහුගේ ඔහුට මේ ධර්මය තේරුම් ගන්න නම් ඔහුට පැහැදිලි කරලා දෙන්න වෙනවා. මේක මම කියන නිසා පිළිගන්න එපා, දැකපු මමනින් පිළිගන්න එපා, මෙහි බොහෝ අර්ථයක් තියෙනවා. ඒ ගැඹුර විමසන්න කියලා ඔහුට මතක් කිරීමක් කරන්නට වෙන්නේ නැති. ඒ වගේ බොහොම මේ චොලහති පදපොම සූත්‍රය තව දිගට විස්තර කරන්න පුළුවන්. මං හිතනවා බොහොම ගැඹුරු දහම් කාරණා තියෙනවා. ඒක මෙහෙම වැඩසටහනකින් කතා කරන්න පුළුවන්, කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කොහොම වුණත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම අනුබුදු මාහි අපි අනුබුදු කියලා තමයි මිහිඳු මාහිමියෝ අපි සඳහන් කරන්නේ. මොකද ලංකාවේ ලංකාව තමයි තේරවාදී බුද්ධාගමේ අග්‍රස්ථානයක් විදිහට වර්තමානයේ වෙන වර්තමානයේ ලෝකයේ සඳහන් වෙන්නේ. ඒ තැනට පත් වෙන්න මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම දැඩි රුකුලක් වෙනවා. මොකද එහෙම නොවෙන්නට බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වුණත් අපේ බුදු අපේ ලංකා භූමිය බුදුදහම ජනයා අතරට ගිහින් තිබුණේ නැහැ. මිනිස්සු මේ කාලයේදී අතහමින් හිටියේ නාගයෝ යක්ෂයෝ. මං හිතනවා ඔබ මහින්දාගමනය කියන චිත්‍රපටයේ දකින්නට ඇති. බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා, බොහොම සරලව පෙන්වලා තියෙනවා කොහොම කාලයක්ද ඒ කාලේ තියෙන ඇත්තේ කියලා. යක්ෂයෝ දෙවියෝ නාගයෝ අපි අතීතයේ විමසනකොට මහාවංශයේ සඳහන් වෙලා තියෙන තැන්වල යක්ෂයන් නාගයන් කියලා සඳහන් වෙලා තියෙන්නේ මම දකින විදියට, සහ මම කියවලා තියෙන සමහර දේවල් වල හැටියට යක්ෂයෝ නාගයෝ නෙමෙයි, යක්ෂයන් අදහපු නාගයන් අදහපු මිනිස්සු, ගස්ගල් වලට වැඳපු මිනිස්සු. එහෙම මිනිස්සු අර්ථාන්විත ජීවනෝපායකට, අර්ථාන්විත මගකට යොමු කරලා ජීවිතයක් කියන්නේ මොකක්ද, අර්ථාන්විත ජීවිතයක් කියන්නේ මොකක්ද කියන මාර්ගයට ගෙන ගෙනීම පිළිබඳව අපි ඇත්තෙන්ම මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව කරන්නට ඕනේ, මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරන්නට ඕනේ කියලා මං හිතනවා. ඒ නිසා පහුගිය දිනක නවසීලන්තයේදී පැවැත්වුණු පොසොන් උත්සවයේ තාමත්ම වැදගත්. අපි දහම් පාසලේ ළමයින්ට කියලා දෙන්න උත්සාහ කළෙත් මොකද්ද මේකේ වැදගත්කම කියලා. මොකද ලංකාවේ අපි එක වසරින්දම්ම බුද්ධාගම ඉගෙන ගන්නවා. ඒක අපේ ඇඟේ තියෙනවා හැමදාම. බුදුහාමුදුරන්ගේ චරිත කත බුද්ධ චරිත සිදුවත් බෝසතාණෝ කොහොමද ඉපදුනේ මේ කාරණාවල්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කළේ කොයි කාලෙද, ඒ කතාව මොකද්ද. හැබැයි මේ කිවිදේශයේ ඉපදුණු මේ කිවිදේශයේ හැදෙන නංගිල මල්ලට පුංචි අයට ඒක ඇත්තටම ඔළුවේ නැහැ. ඒ නිසා ඒක ඒගොල්ලන්ට ඒක දැනෙන්න, ඒගොල්ලන්ට කියලා දෙන්න ලැබිච්ච එක, ඒගොල්ලන්ට මොකද්ද මේ පොසොනේ අර්ථය, මොකද්ද පොසොන් සඳට අපි ඇයි එච්චර ආදරය කරන්නේ කියන කාරණාව පුංචියට කියලා දෙන්න පුළුවන් වෙච්ච එක ඇත්තටම වටිනවා.
I
ඉතින් අපි කලින් සඳහන් කළා වගේ මේ දැන් අතීත කාලයේ තියෙන ගීතවල බොහොම අරුතයක් තියෙනවා. දැන් මේ ආපු අපිට බලන්න මරදුවරු ගැන තමයි, يعني මේ තණ්හා රති රඟා ගැන ඒක සඳහන් නෑ.
ඊළඟට ධර්ම බුද්ධ학ම ආශ්‍රිතව තමයි ඔක්කොම කියලා
තියෙන්නේ. ඒ වගේම දැන් බලන්න ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙක් මුසල්මානෙ වුණත් මොහිදීන් බෙක් ගායනා කළ තියෙන ගීත. ඇත්තටම නියම බෞද්ධ ගීත මිනිසුන්ට දැනෙන විදිහට කියලා තියෙන්නේ මොහිදින්බේ.
ඇත්තටම අද නෑ එහෙම කියන්නම් සිංහල බෞද්ධයෙක්වත් නෑ.
නෑ නෑ. බොහොම කලාතුරකින් තමයි එහෙම සින්දුවක් කියන්නේ. මේ මම එකක් ඇහුවා ඒක මේ මම ඉඳන් අපි මෙතන වාදනය කරලා තිනවා කලින් මේ චාමර වීරසිංහ කියන්නේ මේ අර බහිරව කන්දේ දෙන බුදුහාමුදුරු බුදු පිළිමේට මේ ඒකේ තියෙන්නේ බහිරව කන්දේ සමාධි බුදු පිළිමේ මහනුවර නගරේ පෙනුණා කොළඹ වීදියේ තැබෑරුම් වල පොරකාන මිනිස්සු පෙරුණා ඒ වගේ ඊළඟට මේ මාලිගාවේ මල් ඒ ඉස්මිකත් එක පරවෙලා ගියා කියලා හැමතිං ඒකේ හොඳ කතාවක් කියනවා. දැන් කොහොමනත් මම ඊළඟට දැන් දයා අපි දැන් කතා කරාම අවුරුදු අපි ඉතින් කොහොමනත් වයසයිනේ අපි කුඩා කාලේ ගත්තාම දැන් ඔය ඉන්ද්‍රාණි සිසර ඊළඟට මොහිදීන් බෙගේ ගීත දැන් මගුල් ගෙවල් මල මේ මොකද්ද
විශේෂයෙන් මගුල් ගෙවල් තමයි
ආයි තියෙන්නේ මේ ඇටෝන් ගෙවල් කියලා අර අර මේවා හැට්ට එහෙම ගහලා මිනිස්සු ඒකේ ඉතින් දාන්නේ කෝටු කෑලි සොයාලා ඈ ඔයගේ මේ යන මේ ඒවා තිබුණේ. ඉතින් දැන් ඇත්තටම මම මේ කතන්දරේ ගත්තේ දැන් ඉන්ද්‍රාණි සේනාරත්න දැන් ඇත්තටම ඊටමත් මිහිරි උස්හඬින් ගීත ගායනා කරපු ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර සහ සිසිර සේනාරත්න දෙදෙනාම මේ තමයි දසල චිත්‍රපටි වල පසුගින් ගායනාවට ගොඩක් හිටියේ. ඉතින් මම ඊළඟ අපි දෙන්න කතා කරන්න ඉතල මම හොදමන සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට 10 කියලා. සිංහල සිනමාවේ හොඳම චිත්‍රපට 10ට ඇවිල්ලා තියෙන්නේ 10වෙනි ස්ථානෙට ඩීවිල් නිහාන්සයන් අධ්‍යක්ෂණක වැලි කතර 1970 මම හිතන්නේ ඔබ එක නරඹල ඇති.
මම බැලුවා.
ජෝ අවේක්‍රමයි ගාමිණී පොන්සේකයි ඉන්නේ ගෝරි මුදලාලි.
ආ ගෝරි මුදලාලි ඔක්කොම මේ යාපනයේ තමයි
ඔය කාලේ කරන්නේ ඔය මූදෙන් ගේන හොරබඩු තමයි දැන් වගේ කුඩු අරම නෙවෙයි. ඊළඟට 9 වෙනි ස්ථානෙ තියෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිසන් අධ්‍යක්ෂණය කරපු රේඛාව චිත්‍රපටය 1956. ඊළඟට 8 වෙනි ස්ථානෙ තියෙන්නේ දඩයම වසන්ත ඔබේසේකරයන් 1984 මේ තිර මොකද්ද චිත්‍රපට
ඒක
නරඹුව
ඔව් වැලි කතර රේඛාව දඩේම ඊළඟට පළඟැටියෝ 1979 ඒකත් වසන්ත ඔබේසේකර 7 වෙනි ස්ථානෙට 6 වෙනි ස්ථානෙට තුමන් හන්දිය ජෝ වික්‍රමයි පැට්‍රික් දෙනිපිටියයි සෝමසිරි දෙනිපිටියයි මේ තුන් දෙනෙක් හිටියේ. ඊළඟට ඒක මහගමසේ කියලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 1970. ඊළඟට සත් සමුදුර චිත්‍රපටිය මේකත් ඉතාලම අපි නරඹලා තියෙන ශ්‍රී ගුණසිංහයන්ගේ 1967 මට මතකයි.
මතකද ඒකේ සින්දුවක් අපි මේ සුනාමි දවසල මෙහි වාද මේ අපි නාට්‍ය ආකාරයෙන් අපි කරා
මොකද්ද මේ අර සිනිඳු සුදු මුදු තලාවේ හරි. ඊළඟට මට හොඳට මතකයි මේක හිටියා එඩ්මන් විජේසිංහ කියලා නළුවෙක්. මේ නළුව ඇවිල්ලා තෙල්දිනි මහවිද්‍යාලයේ ප්‍රින්සිපල්.
දැන් එයා නෑ.
එයා හොඳට බොනවායි මට මතකයි. මම 6 පන්තිරේ යනකොට මේ 1000 පරක්කුඩ යනකොට ඇවිල්ලා වැස්තු කරලා අතුවේ මම බයයි කතා කරන්න. පස්සේ මන් දන්නේ නෑ එඩ්මන් විජේසිංහ ටික කාලයක් ගියාම තමයි දන්නේ මේ සත්සමුද චිත්‍රපටයේ මෙයා තමයි මේ රඟපෑවේ කියලා. හතරවෙනි ස්ථානට ඇවිල්ලා තියෙන්නේ බඹරු ඇවිත්. බඹරු ඇවිත් කියන්නේ ධර්ම එකත් අපි බලලා තියෙනවා. ධර්ම ධර්මසේන පතිරාජයන් තමයි ඒක අධ්‍යක්ෂණය කරේ. ඊළඟට තුන්වෙනි ස්ථානෙට විරාගය 1987 30 අභිෂේකර මේකත් මාටින්
මාටින්ගේ
පොතක්. එදින් බොහොම දක්ෂ නිර්මාණ. දෙවෙනි ස්ථානට ඇවිල්ලා තියෙන්නේ ඔබ නර්මලා තියෙනවා. දැන් ඊළඟට අපිට සම්බන්ධ වෙනවා ගම්පෙරළි චිත්‍රපටය. ලෙස්ටර් ජේම්ස් ෆීරිස්. ඒක
බලපිටියේ මගේ ගමේ උපංගමයේ තමයි ඒක චිත්‍රපටිය.
චිත්‍රපටි කරේ ඒක ගම්පෙරළියත් මාටින් වික්‍රමසිංහගෙනි.
මාටින් වික්‍රමසිංහ.
ඔව්. ඊළඟට පළවෙනි ස්ථානේ තමයි නිධානය.
නිධානය
ඒක අමුතුම ඒ කාලේ හිටිට අමුතුම නිර්මාණයක්. අර මොකද්ද මේ තුන්කුළුඳුල් ස්ථාත්වික විදියට රඟපානවා මේ නිධාන චිත්‍රපටය. ඉතින් හොඳම චිත්‍රපට ඇත්තම දැන් මේ අපිත් වාසනාවේ මම හිතන්නේ මේ 10 වාගේ නරඹලා තියෙනවා.
මම 10ම නරඹලා
තියෙනවා. මොකද දැන් අද ඊයේ පෙරදා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ගියා. දැන් මේ වෙලා තියෙන හැටියට මේ ඉන්දියානු චිත්‍රපට සහ වෙනත් ඒවා කියලා හඬ කවලා මේ රූපවාහිනියල පෙන්වන්න නිසා චිත්‍රපට සහ නාට්‍ය කර්මාන්තයේ සෑහෙන පාරක් වැටලා තියෙනවා කියලා. ඉතින් දයා දැන් ඒ සමග තමයි දැන් මේක මෙතනට නැතුණත් ඒ කාලේ හරි මේ ප්‍රසිද්ධ චිත්‍රපටයක් තමයි කරුණාසේන ජාලත්ගේ පොත. මොකද්ද? ගොළු හදවත. ගොළු හදවත. ඔය ඇදී
සිසුන් හේ රත්නගේ සින්දුකුත් තියෙනවා.
හරිද?
ගොළු හදවත. ඉතින් ඒ දවස්වල මේ තරුණ තරුණියෝ පෙම් කරනකොට පෙම් හසුන් එලියන්නේ. ඔන්න ඔය සින්දු හෙල් දිනා ඈ. මේ උදේට එනවා බලාගෙන අපිට පොඩි කාලේ අපිට හරි ආසික් වගේ නිකන් ඉතින් කොල්ලෙක් කෙල්ලෙක් හම්බෙලා ඉන්නේ අර සයා කේස්වල. එහෙම ඉතින් කතා කරගෙන
ආදරය කරනවා නම් ඒ කෙල්ල ඉස්කෝලේ එනකම්ම 100ක් නෑනේ.
ඕහ්. ඉතින්
අද්දකින්නේ
ඉතින් ඒ කියන්නේ මේ ඔව් ගැන දැන් ගොළු හදවත තමයි ඒ කාලේ ඔය 60 හැටේ මැද දශකාවේ තිබුණේ මේ. ඉතින් කරුණාසේන ජයලත්ගේ පොත මේ කරුණාසේන ජයලත්ගේ පොත අනුසාරින් මේවා කළ තිබුණේ වික්‍රම බෝගඩ තමයි ඒකේ රඟපෑවේ. අනුලා කරුණාතිලකත් එක්ක මේ
වික්‍රම බෝගඩ
මේ ටෝන් රන්සිංහ රඟපෑවේ කෙනේ. අපේ චිත්‍රපටි බලනකොට අපි ගෙදරින් පැනලා තමයි යන්නේ ඔය චිත්‍රපටවලින්.
දෙන්න. ඒ කියන්නේ ඉස්කෝලේ දැන් මම මට මතකයි හොස්ටල් එකට එනවා. හොස්ටලට එනකොට දැන් කලින් ඇවිල්ලා ඉඳලා එක්ක තෙල් දිනි නගරේ තියෙන මොනවා හරි කමන්න දෙවන චිත්‍රපටයක් හරි කමන්න බලනවා. මොකද 755 ගැලරියට. හරිද?
755 බලන්නේ.
බලලා ඊට පස්සේ 5 වෙනකොට හොස්ටලට එනවා. එහෙම නැතිනම් තව ටිකක් කලින් ඇවිල්ලා මහනුවරට ඇවිල්ලා වේල්ස් හරි වෙම්බ්ලි හරි ඒ චිත්‍රපටි වලට ගිහිල්ලා ඒක හරි ආසයි. සමහර දවස්වල තිබුණා එක පුදුම රසයක්. ඔය පුරුද්දටම චිත්‍රපටි බලන කට්ටිය හිටියා. බලලා ඇවිල්ලා කතාව කියනවා. ඉතින් මේෂ වටේ ඇඳ වටේට වාඩිලා ඉතින් අපි බලාගෙන චිත්‍රපටි මෙහෙම මෙහෙම කරා මෙහෙම වුණා. ඉතින් මිනිහා චිත්‍රපටි රඟපානවා ඉතින්.
තොෂමේ රඟපෑමක් තමයි
කරන්නේ. ඉතින් හරි ආසයි. ඉතින් දැන් ඔන්න ඔය මහිතන චිත්‍රපටි
බලාගෙන ඉඳලා අපි යන ගිහලේ පරි චිත්‍රපටි
බලන්න. හොඳයි. අපි මේ ගීතයට එහෙනම් සවන් දීලා එමු.
රහස තිලි බඳ මිහිර ආදරයයි කියා නూరు නුපුරුදු රහස තිලි බඳ මිහිර ආදරයයි කියා පෞරු බඳකින සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා රසවතී නෑ කොයි ගියා
සිසර ඉන්ද්‍රාණි සේනාරත්න සංගීත ගායිකාවට කරන ප්‍රණාමයක් වශයෙන් තමයි ගීත කීපයක් ඉදිරිපත් කරේ. ඒ සමගම අපි චිත්‍රපට ගැන සඳහන් කළා. ඒ චිත්‍රපටවලත් ගීත ගායනා කළා. දැන් තවත් තියෙනවා වෙසක් ඇකුළු, ඊළඟට පුංචි ළමයින්ගේ චිත්‍රපටයක් මේ ඉස්සරම රෑන රේඛාව චිත්‍රපටයක් කීපයක් තියෙනවා. දැන් තව එකක් මම මේ ඊළඟට ඉදිරිපත් කරන්නට යන්නේ මොකද්ද එකක් මේ දැන් දයා අහලා තියනද මේ අපි අපි තහලා තියනවා මොකද්ද ඒක කියන්නේ මේ වංශක බල් ගන්නවා කියලා අහලා තියනවා
වංශක බල්
දැන් අපි දැන් ඇත්තටම සමහර දේවල් ඒ දවසල ඇහුවට ඒ වගේ තේරුම දන්නේ නැහැ දැන් පුඩි කාලේ මට මතකයි දැන් අපි ගම්වල මිනිසුන්ට වැඩි කියන්නේ ගොවිතැන් කරන ළමයි හැරෙම ඉන්නේ
පන්සකබල් ගානයි කියලා කියන්නේ කුලේ ලවුස්සනවා
කියලා. ඔව් ඒක හරි. නමුත් දැන් ඒක කතා කරන්නේ නැහැ. ඒ කුලේ ගැන කතා කරන වගේම ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. ඒ කියන්නේ වංශේ විතරයි බලන්නේ.
බලන්නේ.
තමහරි ඉන්නවා වංශේ නැත්තම් මුකුත් කරන්නේ
නැහැ.
ආපු උන් අපිට හරියන්නේ නැහැ. මෙහෙම හරියන්නේ නැහැ. ඉතින් එක එක විදිහට බලනවා. එහෙම බලලා ඇතරම දැන් සමහරලාට ඒ කාලේ අපි ඉස්සලා කතා කරා වගේ මේ ගොළු හදවත වගේ දාන්නේ සමහරලාට ගෙවල් වලින් කැමති වෙන්නේ නැහැ. සමහර වා බීලා මැරෙනවා. ඔයගේ ජාතිය දාස්සල කතන්දර තිබුණා. දැන් ඇත්තටම මොකෝලන් අහලා ඇති මේ මහාචාර්ය සනත් නන්සිරි ගානා කරන අර එදා මෙදා තුර කියන ගීතයත් ඒහා සමාන සත්‍ය කතාවක්. සත්‍ය කතාවක්. මොකද ඒකේ ඒ ගීතේ ලියපු හාදයාගේ සම්බන්ධයක් තිබුණා ගමේ කොළඹ කොමන රස්සාවකට ඇවිල්ලා කොළඹ හිටියා. ඉතින් ගෙවල් වලින් තදේට විරුද්ධ තිබුණා. ඉතින් එකපාරට හදිසියට මේ විදුලි මොකද්ද විදුලි පෝතක් නේද විදුලි පෝතක් ආවා වහම
වහම
ගෙදරෙන් ගෙදරෙන් වහම නියතිවා දැන් ඔක්කොම හරි වැඩේ හරි තමයි කියලා එතකොට ගෙදර බැහැලා එනකොට දැන් වාගේ මේ බස් එකෙන් බැහැලා සෑහෙන දුර වලට යන්න බෑ සුදු කොටි එල්ලලා ඉතින් උඩ යට ඒරු ගත්තා අර ගහන නම වහ බීලා මැරිලා ඉතින් ඒකට තිබු තමයි අර එදා මෙදා තුරන්තිම සොඳුරියේ මට නොකියාම ගියා කියලා ඊටසේ යා ලියලා ඔක තැපල් කරලා තියෙනවා නම දාන්න නැතුව පහු කාලනික තමයි සනත් නන්සිරි හොයාගෙන තියෙන මේ ගීතේ කවුද ලියලා තියෙන්නේ කියලා ඉතින් ඒ වගේ මේ ඔය අරක කිව්වෙත් දැන් දැන් සමහර වෙලාවට අපි ඇත්ත කතා කරනවා නම් දැන් තියෙනවා කුලවලට අමතරව උඩරට පහතරට කියලා. දැන් සමහරු කැමති නෑ.
වංශට ආйти කෙනෙක් කැලත් තමයි උඩරට පහතරට.
ඔව් මොකද හේතුව?
උඩරට එක්කෙනෙක් පහතරටින් බදේ. එක්කම කුලේ වුණත් පහතරටින් බදින්න.
බඳින්න කැමති නෑ. බඳින්න දෙන්නේ නෑ. ඊළඟට ඒක හඳුන්වන්නේ තමතු නම් වලින්. හරිද? එතකොට එහෙමයි. ඉතින් ඒ වගේ කාලෙදී ඔය මේ තියෙනවා මම දැන් ඔය වගේ දේවල් අපි මේ කතා කරන සමහරවිට අද කාලේ මම හිතන්නේ උදාහරණයකට දයාගේ ළමයි මගේ ළමයි එහෙම ඕදයක් කතා කරොත් මොකද වටේලිද
මොකද කියන්නේ
මොකද ડિෆරන්ස් එක මොවන්ද ඔක්කොම වෝල් ශ්‍රී ලංකන්ස් කේ හරිද ඉතින් මේ මට හොඳ අලුත් ගීතයක් හම්බුණා මේක ගායනා කරන්න මම ඉතින් ඒ නිසා හිතුණා මේ ගීතයත් අපි දන්න මේ වංශේ කබල් ගෑම ගැන තමයි මේ ගීතේ තියෙන්නේ හොඳ අපි අහමු මේ ගීතේ ගායනා කරන්නේ බන්දුල එදිරිවීරයි මාදනි මල්වත්තයි
ඉස්සර කාලෙක සිතුණු අපූරු පුවතක් පිළිබඳ ගෙන හැරපෑමට අපි සූදානම් වෙනවා මිනිසුන්ගේ පුහුමානය නිසා වෙච්ච ඇබැද්දියකි මින් පාඩම් හැම දෙනාම ගත යුතු වෙනවා ඔව් ඔව් මින් පාඩම් හැම දෙනාම ගත යුතු වෙනවා
එකම පවුලේ දියණිය ගැන විවාහයක් කර දෙන්නට අම්මා තාත්තා දෙන්න කතිකා කෙරුවා තම වංශය ගැන ඉහලින් හිතන පතන මෙම උදවිය ඒකට ගැළපෙන සහකරුවෙකු ගැන සෙව්වා ඒකට ගැළපෙන සහකරුවෙකු ගැන සෙව්වා
කපුවමේ නිවසට ඇවිත් නොයෙක් තරුණයන්ගේ වත් පොහොසත්කම් කියමින් වර්ණා කෙරුවා එසේ එහෙම කිව්ව නමුත් වංශවත්කමක් නැතිනම් ඔයි ලෙසකින්වත් ගැළපෙන්නේ නැති බව කිව්වා වරියන්නේ ඔයි ලෙසකින්වත් ගැළපෙන්නේ නැති බව කිව්වා
මෙහෙම ටික දිනක් යනකොට තවත් තරුණයෙකු පිළිබඳ තොරතුරුගෙන කපු මහතෙකු නිවසට එනවා ඔහුගේ වංශේ නම් උතුම්ය දුවට හොඳට ගැළපෙනවය හරි ඉහලින් උජාරුවට විස්තර කෙරුවා හරි ඉහලින් උජාරුවට විස්තර කෙරුවා
මව්පියන් සතුටු වෙලා ඒ තරුණයා ගැන සොයලා තම වංශෙට ගැළපෙන බව හොඳයි කිව්වා දෙපිරිසේම කැමැත්ත මත වංශය ගැන උදම් අනා සිය දියණිය තරුණයාට බන්දලා දෙනවා මංගලම් සිය දියණිය තරුණයාට බන්දලා දෙනවා
විවාහ වුණු මේ තරුණිය දෙමව්පියන්ගෙන් නැත්ව තම හිමිගේ නිවසට විත් ජීවත් වෙනවා මෙහෙම ටික දිනක් ගත විය ධනය මිල මුදල් නොමැතිව දුකින් පරිත වූ ජීවිතයක් ගත කෙරුවා දුකින් පරිත වූ ජීවිතයක් ගත කෙරුවා
යනම් හරි ඉහළය වත්කම් එම නොමැති වුවත්
අයින්සකව මේ තරුණිය කල්ගත කෙරුවා අගහිඟ කම්බලින් පිරුණු නිතාගනේ පෝදාට ආර නැතුව කුසගින්නේ කාලය ගෙව්වා අනේ පව් ආර නැතුව කුසගින්නේ කාලය ගෙව්වා
දැක බලා ගන්නට හිතලා නිවසට එනවා සිය සැමියා පැහැර ගොස්ය මේ තරුණිය බඩගින්නේ දෙමව්පියන් පිළි අරගෙන මෙලෙසට සිතුවා දෙමව්පියන් පිළි අරගෙන මෙලෙසට සිතුවා
තැන්ගෙට ගොස් අනිකට හිස් වලඳක් ලිපේ තබා හැන්දක් ගෙන වලඳ කූරු කාන්ට වූවා දියණියගේ පමාව ගැන විගස බැලුව දෙමව්පියන් මුළු තැන්ගෙට එපි බලා පිසුද ඇහුවා
මොනවද කරන්නේ
මුළු තැන්ගෙට එපි බලා පිසුද ඇහුවා
අම්මා දෙන්නට කන්න උයලා දෙන්න කිසිත් කිසිම දෙයක් නැති බව දුකසේ පැවසුවා කන්න බොන්න නොමැති වුවත් බැලුවේ වංශය විතරයි එනිසා අනේ මම වංශේ කපල් ගානවා
දැන් ඉති මොනව කරන්නද ඔහොම කපල් ගාපා
එනිසා අනේ මම වංශේ කපල් ගානවා
හොඳයි ඉතින් මේ මේ වංශික බල් ගැනීම ගැන කොමනත් හොඳ හොඳ නිර්මාණයක් කරලා තියෙනවා ඒ වගේම ඉතින් හරියට ඒක අපි අහනවා නම් ඇත්තම ඉතින් ඕක තමයි යථාර්ථය ඔය විදිහේ දේවල් අනන්ත වෙලා තියෙනවා විශේෂයෙන් ඔය පරණ දිවල් දොරල් තියෙන යම් යම් පුද්ගලෝ ඉන්නවා බොහොම තමන් හරිම මේ දරදඬු විදිහට තමයි ඒ විදිහට කරන්නේ සමහරු කියන්නේ ඕක කිව්ව මං ගඟේ මූදේ දැම්මත් නාම දෙන්නේ නැහැ කියලා කියනවා එහෙමනේ
ආදි කාලේ එහෙම තමයි
ඒ විදිහට
හිටියෙ දැන් එහෙම කියන්නේ
නැහැ නෝ දැන් ඉතින් එහෙම
තුනි වෙලා ගිහින්
කීලා ගිහිල්ලා අනිත් එක දැන් එහෙම ඒ දැන් ඉතින් අඩුම ගන්න මෙහෙමයි එහෙම දැන් තරුණ තරුණිය වුණත් තරුණය වුණත් දැන් එහෙම නිකන් අර මේ ඔය ආදරය කරලා අර මේ ලංකාවේ මං කියන්නේ කසාද බඳිනවා අර මේ කියන එක බොහොම අඩුයි ආදරේ කරන්න හොයාගන්නෙත් පස්මහ බැලුම් බල්ලා සේරම හරියන මොනවා හිටිය බරේම තියෙන කෙනෙක් තමයි හොයාගන්නේ. ඒ වගේම ඉතින් ඒක නැහැ කියන්න බෑ.
ඉස්සෙල්ලා තමයි මෝඩ වැඩ කළේ.
ඉස්සෙල්ලා දැන් මම කොටිම කියනවා දැන් මේ මම දැන් මගේ ඥාති දුවක් ඉන්නවා. එයා හොඳ රස්සාවක් කරනවා. එයාට මාස්ටර්ස් ඩිග්‍රියක් තියෙනවා, වාහනයක් තියෙනවා, ගෙවල් දෙක තුනක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මම කියන්නේ දැන් ඔයාට සුදුසුකම් තියෙනවනේ. ඒක මේ සුදුසුකම් වලට ගැළපෙන කෙනෙක් හොයා ගන්නවා. ඉතින් දැන් ආදරය කර කර හරියන්නේ නැහැ. එක්ක හොඳ උගත් කෙනෙක්. උගත් ටිකක් තමන්ට වාසින් මේ වෙ නැත්තම් මුදල් හදලා තියෙන වෙනතම් ව්‍යාපාර කටයුතු ඉතින් කික්කන හැටියට නැතිනම් දැන් බොහෝ වෙලාවට මම හිතන්නේ මේ රටවලට ඇවිල්ලා නම් විශේෂයෙන් ඔය පිටරටින් එන මම දැකලා දෙන ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ළමයි මේ සමහරලට විශේෂයෙන් ඉන්දියානු නම් මෙහෙදි කොහොම හරි කවුරුහට බැලුවම මේ අල්ලපු ගමේ දන්නේ ඉතින් සම්බන්ධ වෙලා එහෙම කතා බඳිනවා ඉතින් නමුත් දැන් ඒ කාලේ තිබුණු තත්ත්වයකනේ කියන්නේ දැන් ඔය විශේෂයෙන් ඉන්දියාවේ තාමත් තියෙනවානේ ඉන්දියාවේ දෙමළ ජනතාව අතරත් තියෙනවා මුස්ලිම් ජනතාව අතරත් තියෙනවා මේ දෑවැද්ද කියන එකේම ඉතින් සමහර
ඉන්දියාවේ තව උංගක් බරපතල විදිහට ඒක තියෙනවා
දෑවැද්ද ඒ කියන්නේ දෑවැද්ද නැතුණුත් ගිනි තියලා මරනවා ඒ වගේ ජාති කරන
ජාතිකයෝ එහෙම බලන Hindu ජාතිකයෝ තමයි ඒ විදිහට
කරන්නේ ඉතින් මේ එතකොට අපි කියන්නේ දැන් අර ඒ කාලානුරූපව තියෙන දේවල් අනිත් එක මුස්ලිම් ජාතිකයෝ වුණත් කොච්චර දුප්පත් වුණත් අර මොකද තැල්ලක්ද මොනවද බඳින්න ඕන කියලා ඉතින් බොහොම ණය වෙලා හරි කොහොම හරි කරලා කරනවා නැත්තම් මේ ඒ වටින් පල්ලි වලින් හරි මේ උදව් කරනවා ඒ වගේ ජාති ඉතින් දැන් මේක ඇහුවාම ඇත්තට මට මේ එක ඉදිරිපත් කරන්න හිතුනේ මේ වංශක බල් ගානවා ඉතින් අර ගැන තමන්ගේ මහාන් තත්ත්වේ තියාගෙන ඉන්නවා අර එතනින් එහාට බලන්නේ ඒකයි කිය අදහස් කරන්නේ ඉතින් මේ තවත් අපි බලනවා නම් දැන් මේ කාන්ති මේ අර අර අපි දැක්කා මේ 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 අන්තර්ජාලයේ තියෙනවා.
ඔව්.
අර ලෝ දිගම නම ඇති ලෝ වයස්ගතම විදුහල්පතිනිය කියලා.
ඔව්.
සමහර වෙලාවට ඒක තමයි මම හිතන්නේ ඒක ලෝක වාර්තාවක්. ලෝව දිගම නම ඇති ලෝව වයස්ගතම අවුරුදු 100
ඒ ලාංකික කතාවක්ද?
ලාංකික මොකද්ද නම මතකද කාන්තිට?
සපති සාපති සාදිසාපති බමුණු බ්‍රාහ්මණ ඊට පස්සේ නම් තුනක් එනවා.
විජේකෝන් මුදියන්සේලාගේ බණ්ඩාරමණිකේ විජේකෝන්.
අර මුලින් කිව්ව වාසගම්.
ඔව් සපති සාපති සාදිසාපති
බමුණු බ්‍රාහ්මණ.
බමුණු බ්‍රාහ්මණ විජේකෝන් වාසල මුදියන්සේලාගේ බණ්ඩාරමණිකේ විජේකෝන්. නෑ 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 මේක අපි හොයාගත්තේ.
මට මේ වාසගම හොඳින්ම මතක මං ඉස්සෙල්ලම සේවය කරන ස්ථානේ ආවා ළමෙක්. දැන් අපි ළමයිට පඩි ගෙවනකොට නම් කියවනවනේ. ඒ ළමයාගේ නම හරිම දිගයි. ඒක නිසා මං ඔය නම කියෙව්වා. ඉතින් මට ඒක නිසා ඔය ඔය ඉස්සරහ පෙළපත් නාමේ හොඳට මතක තිබ්බා. ඉතින් හරි අපූර්ව දෙයක් නෙමේ දිග නමක් තියෙන
ගැළවෙන නමක් ඒක.
ඔව් ඒක ඉතින් මම එයාගේ ගැහුවා. ඉතින් විස්තර කරලා හෙව නුවර නුවර ළමේ.
පස්සේ උඩරට නමක්
උඩරට නමක්. ඉතින් මම එයා දැන් මේ මගේ මේ ගාමිණි දැන් මේ ආටිකල් එක කියනකොට මම එකපාරටම කිව්වා හානේ ඔය නම ඔය ටික තියෙන ළමෙක් මට මීට කලින් හම්බුණා මේගොල්ලන්ගේ ඥාති වෙන්න ඇති මේ කියන එක්කෙනා කියලා. ඉතින් මට හොඳට මතකයි ඒක දැන් අවුරුදු 20කටත් එහා.
ඇත්තම ඥාතියෙක්ද?
නෑ ඒ දෙන්න මේ මෙයා මෙයා ඇවිල්ලා මේ 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 දැන් ඉන්නේ කුරුණෑගල පැත්තේ වාරියපොළ. ඉතින් දැන් ඒකේ අදහස එයා කියනවා දැන් එයා වෙන්න ඇති වයස්ගතම මෙහෙම දිග නම තියෙන විදුහල්පතිනිය ජීවත් වෙන කියලා.
විදුහල්පතිනියක්.
ඉතින් පස්සේ දැන් ගුරු විද්‍යාලට ගියාමත් ওই නම කියවනට ගිහලු මේක නම් දිල්ලියන්ට දිගමදි කරපස්සේ අර එයා පාවිච්චි කරා කියලා බණ්ඩාරමණිකේ විජේකෝන් කියන එක. නමුත් අරක තියෙන දිගටම පළපත් නාමේ. ඉතින් ඔය ඇත්තටම මේ ඔය රජ කාලේ දීලා තියෙනවනේ එක එක
පටන් තන්නාන තන්නමන්.
ඔය දැන් ඉතින් එහෙම ගත්තාම මේ එහෙම තියෙනවා. ඉතින් අපි
රජ කාලේ දීපු තන්නමානයක් තමයි.
ඔව් දැන් මේ ඒවත් දැන් අපේ මේ අපි මැදසියපත්තු ගෝරලේ තෙල් මේ ඔය එහෙම දීලා තියෙනවා කියලා දැන් ඒවා එක එක කෙනා එක එක වාසකම් වලින් යන්නේ. දැන් අපේම ඥාති වුණත් දැන් අර හරියට
වෙනවා. ඉංග්‍රීසි ක්‍රමයට ඒ වාසකම් නැහනේ.
නෑ නෑ නෑ
දෙලං මෙහෙට ආවට පස්සේ තියෙන නම් හතර පාවිච්චි කරන්න නම් හතරක් තිබ්බත් ඒක පාවිච්චි කරන්න හරි හරිම අමාරුයි.
මේ දෙකයි පාවිච්චි කරන්නේ මම පාවිච්චි කරන්නේ දෙකයි. මට තියෙනවා තවත් 60ට අමාරක් ඒක පාවිච්චි කරන්නේ
නැහැ. අනිත් එක නම දැක්ක ගමන් හැමෝම අඳුර ගන්නවා ලංකාවේද කියලා අහනවා.
ඇත්තම කියනවනේ දැන් අපි දැන් අපි අපේ නම තවත් කපලා තියෙන ළමයින්ට එනවනේ. දැන් හරි විදිහට නම් එන්න ඕන කෑලි කීපයක් තියෙනවා. ඉතින් ඒවා දියන්න බෑ. ඇදිවිදි දුනතිලක වික්‍රමසිංහ රාජකාරණ වාසල් මුදියන්සේලාගේ ඒකනායක ගෙදර පුවක් ගහ ඒකනායක පුවක් ගහ දිවල ගෙදර ශ්‍රීවර්ධන මුදියන්සේලාගේ ගාමිණී ශ්‍රීවර්ධන. ඔව් ඒවා සමහර
වික්‍රමසිංහ
සමහරු වික්‍රමසිංහ කියලා පාවිච්චි කරනවා. සමහරු ඒකනායක කියලා පාවිච්චි කරනවා. දැන් අර සිංහල රජුරෝ හංගිලා හිටිය බෝඹුරේ උඩුපිටියේ ඒකනායක ආරච්චි මහත්තයලා ආරච්චිලගේ වී අටුවේ. ඉතින් ඒ එහෙම. ඉතින් ඒව ඒ කාලේ මොනවද කොහොමද කියන ඇති දිගට දිගේ දෙන නම් ඉතින් ගන්න මොනවා හරි කමක් නැ දෙන පට්ටම ගන්න. හොඳයි. එහෙමනම් අපි දැන් මම හිතන්නේ අපිට බොහොම සුළු කාලයක් තමයි ඉතුරුලා තියෙන්නේ. අදත් මේ අපි කොහොම හරි මේ ඔබට මම හිතනවා ඔබට තොරතුරු මේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඊළඟට අපේ වංශකපල් ගෑම ගැන ඒ වගේ දාති ගොඩක් කියලා දුන්නා. අපේ අවසානට යන්න ඉස්ස දැන් නැති අදත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කරමින් තාක්ෂණය සැපවීමෙන් ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධනම ඒ සමගම හඬදායකත්වයෙන් සහභාගී වුණා කාන්ති දසනායක නයිදුව දයාරත්න සහ එමාෂා කොඩිදුවක්කු. හොඳයි ලබන සතියෙත් මේ වෙලාවට අපි හමු වෙනකන් ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.